അവകാശി പാസല
ගමේ නගරේ දූපුතුන්ට දැනුමාරන් ගෙදරට එන
පුංචි අපේ රේඩියෝ ඉස්කෝලේ
රුහුණු ගුරු ගෙදර
අයිබුවන් දුවේ පුතේ අපි මීට පෙර දවසක ඔබව හමු වුණා දහශ්‍රේණියේ 13 වන ඒකකය ජෛවලෝකය ආරම්භ කරමින් එතනදී අපි ඒ ඒකකයේ එහෙම නැත්නම් ජීවීන් වර්ගීකරණය සම්බන්ධ මූලික හැඳින්වීම් සාකච්ඡාවට ගත්තා. එතනදී අපි අවසන් කළේ දැනට පිළිගන්නා එහෙම නැත්නම් නූතනයේ පිළිගන්නා ජීවි වර්ගීකරණය කුමක්ද කියන තැනින්. ඔබට මතක ඇති ජීවීන් සියල්ල ප්‍රධාන කාණ්ඩ එහෙම නැත්නම් ගොනු තුනකට ඇතුළත් කළා ජීවි වර්ගීකරණයක් ඉදිරිපත් කළා කාල් බූස් කියන විද්‍යාඥයා. දුවේ පුතේ අධිරාජධානි තුනේ වර්ගීකරණය තමයි අපි දැනට පිළිගන්නා වර්ගීකරණය. අපි බලමු මේ අධිරාජධානි තුනේ වර්ගීකරණය තුළ යොදාගත්ත එහෙම නැත්නම් ගොනු කරපු ඒ රාජධානි තුන කුමක්ද, ඒවා ඇතින මූලික ගති ලක්ෂණ මොනවද කියලා. එනම් අධිරාජධානි තුන අංක 1 පුතේ ආකියා අධිරාජධානි. ඊළඟට අංක 2 බැක්ටීරියා අධිරාජධානි. ඊළඟට අංක 3 යුකැරියා අධිරාජධානි. එතකොට දරුවනේ මේ ආකියා බැක්ටීරියා සහ යුකැරියා කියන අධිරාජධානි තුන කොහොමද ගොඩ නැගෙන්නේ? ආරම්භයේ පොදු තැනකින්. එහෙම නැත්නම් අපි හිතමුකෝ පළවෙනි ශෛලියෙන් ක්‍රමානුකූලව පරිණාමය වෙලා තමයි මේ ප්‍රධාන කාණ්ඩ තුනක් හැදිලා තියෙන්නේ. අපි බලමු මේ අධිරාජධානි තුනේ තියෙන මූලික ගති ලක්ෂණ මතක තියාගන්න පහසු ක්‍රමයක් විදියට අපි සංසන්දනාත්මකව ගනිමු. එහෙමනම් මේ ආකියා සහ බැක්ටීරියා කියන පුතේ අධිරාජධානි දෙකේම ජීවීන්ගේ, අපි දන්නවනේ ජීවීන්ගේ මූලික තනුම් එකකේ ශෛලයනේ. එතකොට මේ ශෛලය තුළ අපි අහලා තියෙනවා මැද තියෙනවා න්‍යෂ්ටියක් කියලා. නමුත් මේ ශෛලයේ මැද තියෙන න්‍යෂ්ටිය වටා සංවිධානය වූ පටලයක් තියෙනවා නම් අපි කියනවා ඒක සංවිධානය වූ න්‍යෂ්ටියක් කියලා. එහෙම සංවිධානයක්, ඒ කියන්නේ පටලයක් නිර්මාණයට පෙර අවස්ථාවේ අපි ගත්තොත් එහෙම පරම්පරා තොරතුරු ගබඩා කරන ඒ න්‍යෂ්ටික තොරතුරු ගබඩා කරන ද්‍රව්‍ය පමණක් තමයි තිබුණේ. එහෙමනම් පටල තැනෙන්නට පෙර න්‍යෂ්ටිය අපිට හඳුනන්න වෙන්නේ කොහොමද? ප්‍රාග් න්‍යෂ්ටියක් කියලා. න්‍යෂ්ටියට පෙර අවස්ථාව. එතකොට මේ ආකියා සහ බැක්ටීරියා කියන අධිරාජධානි දෙකේම ජීවීන්ගේ සංවිධානය වූ න්‍යෂ්ටියක් නැහැ. ඒ නිසා අපි කියනවා ඒගොල්ලන් ප්‍රාග් න්‍යෂ්ටිකයෝ කියලා. ප්‍රාග් න්‍යෂ්ටිකයෝ. එතකොට සංවිධානය වූ න්‍යෂ්ටියක් තියන අය ශෛල තුල යුකැරියා කියන අධිරාජධානියට යොමු කළා තියෙනවා. ඒ නිසා අපි කියනවා සංවිධානය වූ න්‍යෂ්ටියක් තියෙන නිසා ඒ අයව අපි හඳුන්වනවා දරුවනේ යුකැරියා අධිරාජධානීන කට්ටිය කොහොමද? ඒගොල්ලන් සූ න්‍යෂ්ටිකයෝ කියලා. සංවිධානය වූ න්‍යෂ්ටියක් තියෙනද කියනවා සූ න්‍යෂ්ටිකයෝ. අපි ඊළඟට බලමු මේ අයගේ ව්‍යාප්තිය මොන වගේද කියලා. එහෙම නැත්නම් ඒගොල්ලන් ජීවත් වෙන පරිසර සම්බන්ධව. මේ ආකියා අධිරාජධානී ඉන්න ජීවීන්ට පුළුවන්කම තියෙනවා පුතේ සාමාන්‍ය ජීවීන්ට ඉන්න බැරි පරිසර. සාමාන්‍ය ජීවීන්ට ඉන්න බැරි පරිසර. අපි ඒකට කියනවා ආන්තික පරිසරය කියලා. මේ ආන්තික පරිසරවල ජීවත් වීම නැත්නම් ව්‍යාප්තියක් පෙන්වනවා. ඒ කියන්නේ ගිනි කඳු, කාන්තාර, ඒ වගේම හිම කඳු, උණුදිය උල්පත්, සාගර පතුල, ඒ වගේම ලවණ බිම් කියන ස්ථාන. මෙන්න මේ වගේ සාමාන්‍ය ජීවියෙකුට ඉන්න බැරි අපහසු පරිසරවල මේ ආකියා රාජධානී අධිරාජධානී ඉන්න ජීවීන් අපිට හමු වෙනවා. අපි ඊළඟට බලමු බැක්ටීරියා අධිරාජධානියේ ජීවීන්ගේ ව්‍යාප්තිය සම්බන්ධව. මේ බැක්ටීරියා අධිරාජධානියේ ඉන්න ජීවීනුත් දරුවනේ අපිට පෘථුවියේ සෑම පරිසරයකම දකින්න පුළුවන්. ඒ නිසා අපි කියමු සර්ව ව්‍යාප්තියක් කියලා. සර්ව ව්‍යාප්තිය. ඒ කියන්නේ බැක්ටීරියා අධිරාජධානියේ ඇතැම් අයටත් බොහෝ විට ඔය ආන්තික පරිසර වුණත් ජය ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ ස්ථානවලත් ඉන්න පුළුවන්කමක් තියෙනවා. ඒ කියන්නේ මං කලින් කිව්වා වගේ ආකිය අධිරාජධානී හිටපු ජීවීන් ආන්තික පරිසරදල ගිනි කඳු කාන්තාර හිම කඳු ආදී හිටියනේ ඉවෙනි තැන් වලත් බැක්ටීරියා අධිරාජධානී අයත් ඇතැම් අවස්ථාවල දකින්න පුළුවන්. අපි ඊළඟට බලමු යූකැරියා එහෙම නැත්නම් සත්‍ය සූනස්ටික ජීවීන්ගේ ව්‍යාප්තිය මොන වගේද කියලා. එතකොට මේ සූනස්ටිකීන්ගේ ව්‍යාප්තිය දරුවනේ විවිධ පරිසර තත්ත්වවලට යටත්ව තමයි ඒ අයගේ ව්‍යාප්තිය තියෙන්නේ. ඒ කියන්නේ හැම තැනම දකින්න නැහැ. විශේෂයෙන්ම අපි කිව්වාගේ ආන්තික පරිසර තුල යූකැරියා අධිරාජධානියේ ජීවීන්ට ඉන්න පුළුවන් කමක් නැහැ. ඒ පරිසරය වෙනස් වෙනකොට ඒගොල්ලන්ට සිද්ධ වෙනවා එක්කෝ විනාශ වෙන්න එක්කෝ පරිණාමය වෙන්න. අපි ඊළඟට බලමු තවත් ලක්ෂණයක් අරන් සංසන්දනය කරලා. ඔබ දන්නවා සමහර ජීවීන්ගෙන් ශ්‍රාවය කරගන්න ඇතැම් ශ්‍රාවයන් පුළුවන් පුතේ වෙනත් ජීව කොට්ටාසයක් නසන්න පාවිච්චි කරන්න. අපි ඒවට කියනෝ මොනවා ගැනද පුතේ කිව්වේ? එක් ජීවී කාණ්ඩයකින් ශ්‍රාවය කරගත්ත ද්‍රව්‍ය පාවිච්චි කළ වෙනත් ජීවීන් කාණ්ඩයක් විනාශ කරන්න පුළුවන්. අන්න එහෙම ශ්‍රාවය කරගන්නා ද්‍රව්‍ය වලට කියනවා ප්‍රතිජීවක ද්‍රව්‍ය කියලා. එමෙතන් ප්‍රතිජීවක ඖෂධ කියලාත් සඳහන් කරනවා. එතකොට මෙන්න මේ ප්‍රතිජීවක වලට සංවේදී නෑ ආකියා අධිරාජධානී ජීවීන්. ඒ කියන්නේ තවත් පැහැදිලි කළොත් ප්‍රතිජීවක වලින් නසන්ට බෑ ආකියා අධිරාජධානී ජීවීන්. නමුත් බැක්ටීරියා අධිරාජධානී ජීවීන්ව මේ ප්‍රතිජීවක වලින් නැසීමේ හැකියාව. තව විදිහකින් කියනනම් ප්‍රතිජීවක වලට සංවේදී බවක් පෙන්නනවා බැක්ටීරියා අධිරාජධානී ජීවි. අපි ඊළඟට බලමු යූකැරියා අධිරාජධානී එහෙම නැත්නම් සූනස්ටිකයෝ. ඒ සූනස්ටිකයින්වත් පුතේ විනාශ කරන්න බෑ ප්‍රතිජීවක වලින්. ඒ කියන්නේ ප්‍රතිජීවක වල සංවේදී නැහැ. මම නැවතත් එනම් මතක් කරනවා ආකියා සහ බැක්ටීරියා කියන අධිරාජධානී දෙකේම අය ප්‍රඥස්ටිකයි, යූකැරියා අධිරාජධානී අය සූනස්ටිකයි. ආකියා සහ බැක්ටීරියා අධිරාජධානී වල ජීවීන් බොහෝ විට පුතේ ආන්තික පරිසරවලත් දකින්න පුළුවන්. බැක්ටීරියාවන් ඇත්තරම සර්ව ව්‍යාප්තියක් හැමතැනම දකින්න පුළුවන්. නමුත් යූකැරියා අධිරාජධානී අය අපිට විශේෂ පරිසර තත්ත්වයට තේ තමයි දකින්න පුළුවන්. ඒ වගේම ප්‍රතිජීවක වලට සංවේදී නොවන්නේ එහෙම නැත්නම් විනාශ කරන්න බැරි පුතේ ආකියා සහ යූකැරියා අධිරාජධානී වල අය. බැක්ටීරියා අධිරාජධානී අය ප්‍රතිජීවක වලට සංවේදී, ඒ කියන්නේ ප්‍රතිජීවක වලින් විනාශ කිරීමේ හැකියාව තියෙනවා. අපි උදාහරණ ජීවීනුත් පොඩ්ඩක් මතක් කරගෙන යමු. ඔබ මං හිතනවා කලින්දා මතක් කළාසේ ඉගෙනුම ආධාරකයක් වශයෙන් ඔබේ පෙළපොත ළඟ ඇති. ඒකේ ඇතැම් රූප සටහන් තියෙනවා ඔබට බලා ගන්න. ඒකත් අපි උදව්වක් කරගනිමු. අපිට නම් කළ දීලා ඇති ඔබේ පොතේ ආකියා අධිරාජධානීට උදාහරණ දෙකක් නම් කළ තියෙනවා. මෙතනෝ ජීනස් සහ හැලෝෆිලස් කියන ජීවීන් විශේෂ දෙක. ඊළඟට බැක්ටීරියා අධිරාජධානී ගැන බැලුවොත් පුතේ තවදුරටත් බෙදා දක්වන්න පුළුවන් කාණ්ඩ දෙකක් මේකට ඇතුළත් කරලා. ඒ කියන්නේ බැක්ටීරියා අධිරාජධානීට අයිති වෙන පුතේ බැක්ටීරියා කියන කාණ්ඩයත් ඒ වගේම සයනොබැක්ටීරියා කියන කාණ්ඩය. සයනොබැක්ටීරියාවන්ට අපි තව නමක් කියනවා නීල හරිත ඇල්ගි කියලා. ඉතින් මෙන්න මේ අයගේ එහෙම නැත්නම් බැක්ටීරියා අධිරාජධානී අයගේ වැදගත්කම එහෙම නැත්නම් අපිට තියෙන ප්‍රයෝජන සහ හානි ගැන බැලුවොත් එහෙම පුතේ ප්‍රයෝජන සහ හානි ගැන බැලුවොත් එහෙම බොහෝ විට බැක්ටීරියාවන් ඉන්නවා අපිට රෝග ඇති කරන. ඒ වගේම ඔබ ඒ රෝග පිළිබඳව පහළ ශ්‍රේණිවලදී හදාරලා තියෙනවා. ඒ වගේම අපේ බොහෝ කර්මාන්ත තියෙනවා සුරුචි භාවිතයෙන් කරන. ඒ බොහෝ කර්මාන්තවලදී බැක්ටීරියාවන් තමයි යොදාගන්නේ. ඒතර අපිට ඒ පැත්තෙන් ප්‍රයෝජනවත් වෙනවා බැක්ටීරියා අධිරාජධානියේ ඉන්න බැක්ටීරියා ජීවීන් විශේෂයෙන්ම. ඒ වගේම අපිට තව කියන්න පුළුවන් පුතේ අපේ පරිසරය තුළ විවිධ ස්වභාවික සංසිද්ධි සිද්ධ වෙනවා. උදාහරණයක් ගත්තොත් වායුගෝලයේ තියෙන නයිට්‍රජන් වායුව, අපි දන්නවා ඇතැම් ශාකවල මූල පද්ධතියේ තියෙන ගැටිති, අපි කියන මූල ගැටිති කියලා, මේ මූල ගැටිතිවල ඉන්නවා බැක්ටීරියාව, විශේෂයෙන්ම රයිසෝබියම් කියන බැක්ටීරියාව. මේ බැක්ටීරියාවන්ට පුළුවන් වායුගෝලයේ නයිට්‍රජන් අවශෝෂණය කරලා මේ ශාකය තුළ තැන්පත් කරන්න. ඊට පස්සේ ශාක අවසානයේදී පසට එකතු වෙනකොට මරණයටපත් වෙලා දිරාපත් වෙලා ඒ පසටත් ලැබෙනවා පුතේ නයිට්‍රජන් කියන මූලද්‍රව්‍ය. ඉතින් මෙන්න මේ වගේ ස්වභාවික ක්‍රියාවලිය සඳහා වැදගත් වෙනවා බැක්ටීරියා අධිරාජධානී ජීවි. අපි ඊළඟට කතා කරමු පුතේ. දැනට අපි එතකොට අවශ්‍ය පමණට විස්තර කතා කළේ මේ අධිරාජධානි තුනෙන්. ආකියා අධිරාජධානි ගැන කතා කරා, බැක්ටීරියා අධිරාජධානි ගැන කතා කළා. අපි එහෙනම් දැන් බලමු යුකරියා අධිරාජධානි පිළිබඳ තවදුරටත් විස්තර. මේ යුකරියා අධිරාජධානිය පිළිබඳව අපි ගත්තොත් මූලික ලක්ෂණ පුතේ, එහෙනම් සංවිධානයේ වුණ්‍යෂ්ටියක් තියෙනවා. අපිට කියන්න පුළුවන් ශූන්‍යෂ්ටිකයි. ඒ වගේම මේ අධිරාජධානියේ ඉන්න ජීවීන් දරුවනේ එක ශෛලයක් තියෙන ජීවීන්, වගේම විශේෂණය වූ පටක නොමැති ජීවීන් කියන කොටසකුත් ඉන්නවා. ඒ වගේ මේ සංවිධානය වූ පටක මට්ටමේ සංවිධාන තියෙන අයත් ඉන්නවා. ඔය වගේ විවිධ ගති ලක්ෂණ තියෙනවා. ඒ නිසා අධිරාජධානියේ ජීවීන් පුතේ තවත් කාණ්ඩ හතරකට බෙදලා තියෙනවා. අපි කාණ්ඩ හතර පිළිබඳව බලමු. එක කාණ්ඩයක් නම් කරලා තියෙනවා පුතේ ප්‍රොටිස්ටා. එහෙනම් දැන් අපි කතා කළා වගේ අධිරාජධානි තුනනේ බෙදලා තිබ්බේ. අධිරාජධානි වලින් පස්සේ පුතේ ඊළඟ තක්සෝනේ, එහෙම නැත්නම් වර්ගීකරණ මට්ටම රාජධානිය. එහෙමනම් පුතේ රාජධානි වල තමයි එහෙනම් මේ යුකරියා අධිරාජධානිය බෙදලා තියෙන්නේ. එහෙනම් මොනවද බෙදපු රාජධානි හතර කියලා බලමු. එහෙනම් එක ප්‍රොටිස්ටා, දෙක ෆංගයි, එහෙම නැත්නම් අපි කියනෝ දිලී රාජිත කාණ්ඩය, ඊළඟ අංක තුන පුතේ ප්ලාන්ටේ, එහෙම නැත්නම් ශාක අයිති රාජධානිය. ඊළඟට හතරවෙනි රාජධානිය ඇනිමාලියා, ඒ කියන්නේ සතුන් අයිති වෙන රාජධානිය. එහෙමනම් නැවතත් මතක් කරන පුතේ මොනවද මේ යුකරියා අධිරාජධානිය බෙදපු රාජධානි හතර? ප්‍රොටිස්ටා, ෆංගයි, ප්ලාන්ටේ සහ හතරවෙනි එක ඇනිමාලියා. අපි එහෙනම් බලමු මේ අධිරාජධානිය බෙදපු ඒ රාජධානි පිළිබඳව වෙන වෙනම සාකච්ඡා කරන්න. එහෙනම් අපි ගමු අංක එක පුතේ ප්‍රොටිස්ටා කියන රාජධානිය. අපිට ඒක ඉංග්‍රීසියෙන් කියන්න පුළුවන් කිංඩම් ප්‍රොටිස්ටා කියලා. ප්‍රොටිස්ටා අධිරාජධානියේ මූලික ලක්ෂණ බැලුවොත්, එහෙනම් ආකියා බැක්ටීරියා වගේ නෙමෙයි යුකරියා අධිරාජධානිය සියල්ලන්ටම තිබුණා සංවිධානයේ වුණ්‍යෂ්ටියක් නේ. එමනම් ඒ අධිරාජධානියට අයිති රාජධානියක් නේ ප්‍රොටිස්ටා. එහෙනම් ප්‍රොටිස්ටාවන් ඔක්කොටම සංධානය වූ න්‍යෂ්ටියක් තියෙනවා. ඒ කියන්නේ ශූන්‍යෂ්ටිකයි. ඒ වගේම ප්‍රොටිස්ටා රාජධානියේ ඉන්න ජීවීන්ව, ප්‍රොටිස්ටා රාජධානියේ ඉන්න ජීවීන්ව එක්කෝ ඒක ශෛලක වෙන්නත් පුළුවන්. ඒ වගේම විශේෂණය වූ පටක මට්ටමේ සංවිධානයක් ගත්තේ නැති ශෛල ගොඩක්, ඒ කියන්නේ බහු ශෛලික අවස්ථාවේ අයත් ඉන්න පුළුවන්. ඒ වගේම මේ ප්‍රොටිස්ටා රාජධානියේ ඉන්න ජීවීන් පුතේ ජලයේ හෝ එහෙම නැත්නම් තෙතමනය සහිත පරිසරයේ තමයි පුතේ වැඩෙන්නේ. එහෙම නැත්නම් ජීවත් වෙන්නේ. එහෙම නැත්නම් තව විදිහකින් කියනවා ව්‍යාප්ත වෙලා ඉන්නේ. අපි ඇයි කියන කාරණාව චුට්ටක් මතකේ තියාගෙන යන එක වැදගත්. මේ ප්‍රොටිස්ටා රාජධානියේ ඉන්න ජීවීන්ගේ ප්‍රජනනය නැත්නම් වර්ගය අභෝ කිරීම ගත්තොත් එම් පුතේ බොහෝ වෙලාවට බීජාණු මගින් සිද්ධ වෙනවා. බීජාණු පැතිරීම සඳහා පුතේ ජලය අවශ්‍ය වෙනවා. ඒ නිසා තමයි ඒගොල්ලන් මේ ජලයේ හෝ තෙතමනේ සහිත ප්‍රදේශවල ඉන්නේ. අපි ඊළඟට බලමු මේ ප්‍රොටිස්ටාවන්ට අයිති වෙන්නේ කවුද කියලා. එහෙනම් එක කොටසක් පුතේ ස්වයංපෝෂී ප්‍රභා සංශ්ලේෂක පිරිසක් ඉන්නවා. ස්වයංපෝෂී ප්‍රභා සංශ්ලේෂක. ඒ කාණ්ඩය අපි දානවා පුතේ ඇල්ගී කියලා. එහෙනම් ඔබ අහලා තියෙනවා ඇල්ගී යටතේ උල්වා කියලා, ඔය මුහුදු වෙරළේ ඒ ගල් මත දකින්න පුළුවන් ලස්සන කොළපාට පැතලි විව තියෙනවා ඒ උල්වා. ඊළඟට තව අහලා ඇති ඔබ මිරිදිය පොකුණු වල සිහින් කූරු වශයෙන් දකින්න පුළුවන් කොළපාට නිකන් සෙවල් ගොඩක් වාගේ, ඒ තමයි ස්පයිරෝගිරා කියන ඇල්ගී කාණ්ඩය. තව ජලය තුල පිහිනා යමින් ඉන්න ඇල්ගී කාණ්ඩයක් වශයෙන් ඔබ හඳුනගෙන තියෙන හය ශ්‍රේණියේදී පවා ක්ලැමිඩොමොනාස් කියලා. එහෙනම් මේ අය තමයි අයිති වෙන්නේ ස්වයංපෝෂී ප්‍රභා සංශ්ලේෂක ප්‍රොටිස්ටාවන්ට. ඊළඟට බලමු තව කොටසක් ඉන්න ප්‍රොටිස්ටාවන්ගේ විෂමපෝෂී. ඒ කියන්නේ පුතේ ආහාර නිෂ්පාදනය කරන්න බෑ, කවුරු හෝ වෙනත් නිෂ්පාදනයක පුව ආහාර මත යැපෙන්නෝ. ඒගොල්ලන්ට අපි කියමු විෂමපෝෂී අය. ඒතර විෂමපෝෂී අය විදිහට අපිට හම්බ වෙනවා ප්‍රොටෝසෝවා. ඒ කියන්නේ අපි ඒගොල්ලන් තවත් විදිහකින් කියන පුතේ එක ශෛලයක් තියෙන සතුන් වශයෙන්. ඔබ හොඳටම අඳුරන පිරිසක් තමයි මේ ප්‍රොටෝසෝවා කියන ගොඩට අයිති වෙන්නේ. ඔබ අහලා තියෙනවා හැමෝම ඇමීබා කියන කෙනා, පැරමීසියම් නේ. පැරමිසිය මතක් වෙනකොටම ඔබට මතක් වෙයි එයාලා කොහොමද ඔබ විද්‍යාගාරයේ නැත්නම් පාසල් විද්‍යාගාරයේදී අඳුනාගත්තේ. අර පිදුරු පල් වෙන්න තියලා ඒ ජලය අරගෙනනේ බැලුවේ. ඊළඟට තව එව්ග්ලිනා කියලා ජීවියේ. මේ අය ආදි වෙන පුතේ ප්‍රොටෝසෝවා කියන විෂමපෝෂී ප්‍රොටිස්ටා කාණ්ඩයට. අපි බලමු ප්‍රොටිස්ටාවන්ගේ වැදගත්කම් මොනවද කියලා. ඇල්ගී කියන කොට්ටාසය ජීවත් වෙන පුතේ ජලයේ ඒගොල්ලන් ස්වයංපෝෂී ප්‍රභාසංශ්ලේෂකයි කිව්වනේ. එහෙනම් ජලයේ තියෙන ආහාර දාමවල ආහාර නිෂ්පාදනය කරන ප්‍රාථමික නිෂ්පාදකින් වෙන්නේ මෙන්න මේ ඇල්ගී කියන ප්‍රොටිස්ටාව. ඒ වගේම යම් පරිසරයක් ඉස්සර වෙලාම ජය ගන්නකොට ජීවත් වෙන සාධක හරි සීමිතයි. ඒ සීමිත සාධක තුල ජීවය ව්‍යාප්ත වෙන නම් නැත්නම් ස්ථාපිත වෙන නම් පුතේ අපහසුයි. අන්න ඒ වෙනුවෙන් ආරම්භයේදීම යම් පරිසරයක් ජය ගනිද්දී ඇල්ගී දිලීර කාණ්ඩයත් සමග එකතු වෙලා සහජීවී සංගමයක් හදනවා. අපි ඒවට ලයිකන කියනවා. එහෙනම් මුඩු පරිසරයක් ජීවීන්ගෙන් තොර පරිසරයක් ජීවීන් ස්ථාපිත වීමේ ආරම්භයට හරි වැදගත් වෙනවා මේ ඇල්ගී කියන ප්‍රොටිස්ටා කාණ්ඩය දිලීරෙක් එකතු වෙලා හදන ලයිකන. අපි බලමු අංක 3. අපි ආලා තියෙනවා ඒගා කියලා ද්‍රව්‍යයක්. මේ ඒගා කියන ද්‍රව්‍ය වැදගත් වෙනවා බැක්ටීරියාවන් රෝපණය කරන්න. අපිට විවිධ පරීක්ෂණ විවිධ නිෂ්පාදන කටයුතු වලදී බැක්ටීරියාන් පිළිබඳ අධ්‍යයනය කරද්දී බැක්ටීරියාවන් රෝපණය කරන්න ඕන. එතෙන්දී යොදා ගන්න ඒගා කියන ද්‍රව්‍ය නිෂ්පාදනයට මේ ප්‍රොටිස්ටා ජීව කාණ්ඩය උදව් කරගන්න. ඒ වගේම අපි දන්න එහෙම නැත්නම් අපි හැමෝම වගේ කැමති අතුරුපසක් තමයි අයිස්ක්‍රීම් කියන්නේ. මේ අයිස්ක්‍රීම් නිෂ්පාදන ක්‍රියාවලියේදී ඇල්ජිනික් අම්ලය කියන ද්‍රව්‍ය අවශ්‍ය වෙනවා. මේ ඇල්ජිනික් අම්ලය නිපදවා ගැනීමේදී යොදා ගන්න පුතේ මේ ප්‍රොටිස්ටා කියන ජීව කාණ්ඩය. අපි ඊළඟට බැලුවොත් අපිට තියෙන හානිදායක පැත්තකුත් මේ අයගෙන් කතා කළ යුතුමයි. එහෙනම් මිනිසාට විවිධ රෝග ඇති කරන්නත් මේ ප්‍රොටිස්ටා කාණ්ඩය අය දායක වෙච්ච අවස්ථා තියෙනවා. උදාහරණ ගත්තොත් ඇමීබා තිසාරය හදන්නේ ප්‍රොටිස්ටා. ඒ කියන්නේ ප්‍රොටිස්ටා කාණ්ඩයේ විෂමපෝෂී කොටසට ඉන්න ප්‍රොටෝසෝවා වර්ගය. ඊළඟට මැලේරියා රෝගය බහලා තිනවා. ඒකත් මේ ප්‍රොටෝසෝවා ජීවියෙක් තමයි දායක වෙන්නේ. ඊළඟට නිද්‍රා වුණ තව ඔබහලා තිනවා. මං හිතන්නේ නවයේ ශ්‍රේණියේදී වැලිමැස්ස මගින් බෝවන රෝගයක් පිළිබඳව ලිෂ්මානියාව කියලා. මේ ලිෂ්මානියාව රෝගය හදන ජීවියක් දරුවනේ ප්‍රොටිස්ටා රාජධානියට අයිති ප්‍රොටෝසෝවා ජීවියෙක්. අපේ නම් පුතේ ඊළඟ රාජධානිය පිළිබඳව කතා කරන්න යමු. දෙවැනි රාජධානිය තමයි ෆංගයි රාජධානිය. ඒ කියන්නේ මේ දිලීර අයිතිවන රාජධානිය. මේ රාජධානියත් අපිට පැහැදිලි යුකරියා ආදි රාජධානියට අයිති රාජධානියක් නම් අනිවාර්යෙන් පුතේ මූලික ලක්ෂණයක් විදිහට සංවිධානීය වුණ්‍යෂ්ටියක් තියෙන්න ඕනේ. අපේ නදා ඒ නිසා කියමු ෆංගයි ආදි රාජධානියේ මූලික ලක්ෂණයක් විදිහට ශූන්‍යෂ්ටිකයි. ඒ වගේම මේ ෆංගයි රාජධානියේ ජීවින්ගේ පුතේ එක්කෝ ඒක සෛලිකයෝ අපිට හම්බ වෙනවා, එහෙම නැත්නම් බහු සෛලිකයොත් ඉන්නවා. ඒ වගේම මේ රාජධානියේ තියෙන වැදගත්ම ආවේනික ලක්ෂණයක් තමයි මේ අයගේ සෛල බිත්තිය කයිටින් කියන ප්‍රෝටීන් ද්‍රව්‍ය වලින් තමයි පුතේ තැනෙන්නේ. ඊළඟට මේ රාජධානියේ ඉන්න, ඒ කියන්නේ ෆංගයි රාජධානියේ ඉන්න අය ඔය දිරාපත් වෙච්ච ශාක සත්ත්ව කොටස් මත ජීවත් වීම දකින්න පුළුවන්. ඒ අනුව ඒ කාබනික ද්‍රව්‍ය ව්‍යෝජනයට බොහෝ සෙයින් දායක වෙනවා මේ ෆංගයි රාජධානියේ ජීවීන්. ඒ වගේම අපි කලින් අර ප්‍රොටිස්ටා ගැන කතා කරනකොට කිව්වා ලයිකන කියන සාජීවී සංගමය හදන්න ඇල්ගී දායක වුණා කියලා. එහෙනම් ඇල්ගීත් එක්ක දායක වන අනික් කාණ්ඩය තමයි පුතේ මේ ෆංගයි රාජධානියේ ඉන්න දිලීර. එතකොට මුඩු බිමක් ජීවීන්ගෙන් ස්ථාපිත වෙද්දී වැදගත් වෙන මෙන්න මේ සහජීවී සංගම් සෑදීම. කොහොම නමුත් මේ ෆංගයි රාජධානියට අයිති ජීවීන් විශේෂ සංඛ්‍යාව දැනට විශ්වාස කරනවා මිලියන 1.5ක්, ඒ වගේම මිලියන 5ක් අතර සංඛ්‍යාවක් ඉන්නවා කියලා. අපි දැන් බලමු ෆංගයි රාජධානියේ තියෙන වැදගත්කම පිළිබඳව. අපි කවුරුත්ම ආහාරයට ගන්න කැමති දෙයක් තමයි බිම්මල්, එම නැත්තම් හතු කියන්නේ. එහෙනම් ප්‍රෝටීන් හොඳට අඩංගු ප්‍රෝටීන් පරිපූර්ණක ආහාරයක් වශයෙන් හතු යොදා ගැනීම අපිට මේ ෆංගයි රාජධානියේ ඉතාම වැදගත් කමක්. ඒ වගේම අපි දන්නවා අපේ ආහාර නිෂ්පාදනය සහ අනිකුත් විවිධ නිෂ්පාදනවලදී විශේෂයෙන් බේකර් නිෂ්පාදනවලදී පිටි පිපීම, ඒ වගේ මදසාර නිෂ්පාදනය මදසාර පැසීම කියන කටයුතු සිද්ධ කරන්නේ යීස්ට් කියන ජීව කාණ්ඩයක් යොදා ගනිමින්. ඒතොර යීස්ට් අයිති වෙන්නේ පුතේ ෆංගයි කියන රාජධානියට. ඊළඟට ඔබ අහලා තියෙනවා සමහර ලාවට හොඳ කරන්න බැරි, සුව කරන්න බැරි තුවාලයක් වුණාම ඒකට ඉන්ජෙක්ෂන් එකක් ගහනවා. ඒ ඉන්ජෙක්ෂන් එකක් වශයෙන් ගහන්නේ පෙනිසිලින් කියන ප්‍රතිජීවක ඖෂධය. එතන මේ ප්‍රතිජීවක පෙනිසිලින් ඖෂධය ලබා ගන්න පෙනිසිලියම් නොටේටුම් නැත්නම් පෙනිසිලියම් කියන දිලීර කාණ්ඩෙන්. ඊළඟට තව වැදගත්කමක් තමයි, එහෙම නැත්නම් ඇත්තටම අපි ඒක වැදගත්කමක් කිව්වත් අපට සිදුන හානිපැත්තක් ගැන තමයි කතා කරන්න වෙන්නේ. එහෙනම් ශාක, ඒ වගේම සතුන්ට, ඒ වගේම අපිට විවිධ රෝග ඇති කරන්නත් මේ ෆංගයි රාජධානි ජීවීන් දායක වෙනවා. අපට උදාහරණ වශයෙන් මතක් කරන්න පුළුවන් පුතේ අලුහම් කියන රෝගී තත්ත්වය. මේක ෆංගයි රාජධානියේ ජීවීන්ගෙන් සිදුවන රෝගයක්. ඒ වගේම අර්ථාපල් භෝග වගාවේදී පක්ෂිම අංගමාරය කියන රෝගී තත්ත්වය ඒ ශාක වලට හදන්නේ දිලීර මගේ. ඊළඟට දරුවනේ ඔබ අත මං හිතන්නේ ආරම්භ කිව්වා වගේ ඔබේ පෙළපොත ළඟ ඇති. ඒ පෙළපොතේ පිටු අංකයේ 10 ඔබට ලබා දීලා තියෙනවා වගුවක්. ඒ වගුව සඳහා ඔබ අවධානය යොමු කරන්න. එතකොට පුළුවන්කම ලැබෙනවා බැක්ටීරියා, ප්‍රොටිස්ටා සහ ෆංගයි කියන මේ ඇතරම එතන අපිට කියන්න වෙන්නේ බැක්ටීරියා නම් සලකන්න වෙන්නේ බැක්ටීරියා අධිරාජධානියේ ඉන්න කාණ්ඩයක් වශයෙන්. එතකොට ප්‍රොටිස්ටා සහ ෆංගයි කියන්නේ යුකැරියා අධිරාජධානියේ ඉන්න රාජධානි දෙකක්. මෙන්න මේ අතර සංසන්දනයක් ඔබට මේ වගුවේ දැක්වෙනවා. ඒ පිළිබඳවත් ඔබ චුට්ටක් අධ්‍යයනය කරන්න. අපි නම් මෙතෙක් කතා කරපු කාරණා නැවත මතකයට ගන්න ඔබෙන් කෙටි ප්‍රශ්න කිහිපයක් අහලා යොමු කරන්නයි බලාපොරොත්තුව. අපි බලමු පුතේ අංක 1 ප්‍රශ්නය. ආකියා සහ බැක්ටීරියා අධිරාජධානි අතර සමානතාවයක් සහ අසමානතාවයක් අපි හොයමු. එහෙනම් අපි දන්න පුතේ ආකියා සහ බැක්ටීරියා කියන අධිරාජධානි දෙකේම ජීවීන්ට සංවිධානීය වුණ්‍යෂ්ටියක් තිබුණේ නැහැ. එහෙනම් ඒක සමානතාවයක්. එහෙනම් ඒගොල්ලන් ප්‍රඥාෂ්ටික වීම සමානතාවයක්. අපි ඊළඟට බලමු අසමානතාවය. අපිට මතකයි ඒ ආකියා සහ බැක්ටීරියා ඒ අධිරාජධානි දෙකේ ජීවීන් ප්‍රතිජීවක වලට දක්වන සංවේදීතාව බැලුවම ආකියා අධිරාජධානි අය ප්‍රතිජීවක වලට සංවේදී වුණේ නැහැ. බැක්ටීරියා කියන අධිරාජධානි ජීවීන් ප්‍රතිජීවක වලට සංවේදී වුණා. ඒ කියන්නේ විනාශ කරන්න පුළුවන්. අපි බලමු අංක 2 ප්‍රශ්නය. බැක්ටීරියා අධිරාජධානියට අයත් ජීවීන් වර්ග යුගල කුමක්ද කියලා අහනවා. මොකද්ද ප්‍රශ්නේ අංක 2? බැක්ටීරියා අධිරාජධානියට අයත් ජීවීන් වර්ග යුගල කුමක්ද? එහෙනම් පුතේ ඔබට මතක ඇති මේ අධිරාජධානියට බැක්ටීරියා අධිරාජධානියට අයිති වෙනවා බැක්ටීරියා කියන කාණ්ඩයත් නිල හරිත ඇල්ගී. නිල හරිත ඇල්ගාවන්ටම තව නමක් දුන්නම ඔබට මතක ඇති සයනෝ බැක්ටීරියා කියලා. මෙන්න මේ කාණ්ඩ දෙක තමයි අයිති වෙන්නේ. අංක 3 ප්‍රශ්නය. යුකැරියා අධිරාජධානිය බැක්ටීරියා සහ ආකියා අධිරාජධානි වලින් වෙනස් වන ප්‍රධාන ලක්ෂණය කුමක්ද? යුකැරියා අධිරාජධානිය බැක්ටීරියා සහ ආකියා අධිරාජධානි වලින් වෙනස් වන ප්‍රධාන ලක්ෂණය කුමක්ද? ඔව් මොකද්ද පුතේ? බැක්ටීරියා සහ ආකියා අධිරාජධානි දෙකේම සංවිධානීය වුණ්‍යෂ්ටියක් තිබුණේ නැහැ. නමුත් යුකැරියා අධිරාජධානිය ජීවීන්ට සංවිධානීය වුණ්‍යෂ්ටියක් තියෙනවා. එමනම් යුකැරියා අධිරාජධානිය ශූන්‍යෂ්ටික වීම කියලා අපිට පිළිතුර සඳහන් කරන්න පුළුවන්. අපි අංක 4 ප්‍රශ්නෙට යමු. යුකැරියා අධිරාජධානියට අයත් රාජධානි 4ක් නම් කරන්න. එහෙම නැත්නම් අයිති රාජධානි 4 නම් කරන්න. එන අංක 1 ප්‍රොටිස්ටා, 2 ෆංගයි, 3 ප්ලාන්ටේ, 4 ඇනිමාලියා. නැවතත් අංක 1 ප්‍රොටිස්ටා, 2 ෆංගයි, 3 ප්ලාන්ටේ, 4 ඇනිමාලියා. අවසාන ප්‍රශ්නේ දරුවනේ. ප්‍රොටිස්ටාවන් බහුලව ජීවත් වන පරිසරවල ඇති පොදු ගුණය කුමක්ද? ප්‍රොටිස්ටාවන් බහුලව ජීවත් වන පරිසරවල ඇති පොදු ගුණය කුමක්ද? ඔව් ඔබට මතක ඇති මං කිව්වා බීජාණු, එහෙම නැත්නම් මේ ප්‍රජනනට අවශ්‍ය අංශු ව්‍යාප්ත වෙන්න පුතේ ජලය අවශ්‍යයි. එහෙමනම් පොදු ගුණය තමයි ජලය එම පරිසරවල අඩංගු වීම. එහෙමනම් දරුවනේ අදට නියමිත සකස් කරගත්ත කොටසේ සාකච්ඡාව අවසන් කරනවා. අපි නැවතත් මේ ඒකකේ ඉතිරි කොටසෙන් ඔබව හමු වෙන තෙක් ඔබට ආයුබෝවන්.
අවකාශයේ පාසල
මේන් අපේ ඉස්කෝලේ
ගමින් නගරේ දූපුතුන්ට දැනුමාරන් ගෙදරට එන
පුංචි අපේ රේඩියෝ ඉස්කෝලේ
රුහුණු ගුරු ගෙදර